Sri Lanka. ඊටියේ දේශයක් උදෙසා පහන් දොරා. නව සීලන්ත ස්පර් සංවිධානයේ. Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට පැනට් FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව සීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අහිබෝවන් අද 2018 වර්ෂයේ පෙබරවාරි මාසේ 16 වෙනි සිකුරාදා. ග්‍රීෂ්ම කාලයකට කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න බැරි ධාරානිපාත වර්ෂා ඇදහැලීම නිසා නව සීලන්තයේ සමහර ප්‍රදේශවලට ගම් වතුර තත්ත්වයකට සමාන තත්ත්වයක් උදා වුණා මේ ගෙවි ගිය සතියේ. ඔක්ලන්ඩ් වලත් සමහර පළාත්වලට හොඳටම වැස්සා. මෞබිමේ නම් ආසින් කඩාවැටෙන වැස්සක් ඒ තරම් තිබුණේ නැති වුණත් ප්‍රාදේශීය සභා මැතිවරණයේ උණුසුම නම් හුඟක් තදට දැනිලා තිබුණා. එය ගම් සභා ඡන්දයක් වගේ ඡන්දයක් වුණාට රට පුරාම එකම දවසක තිබුණු හින්දාද මන්දා උණුසුම තවමත් අඩු වෙලා නැති පාටයි. ඒ ගැනත් ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා අද වැඩසටහනේ. අදත් පුරුදු විදියට අපි ඔබ හමු වෙන්නේ මෞබිමේ තොරතුරු වලට අමතරව තව මියුරු ගී කීපයකින් සැරසුණු සීසර ලංකා අලුත්ම කලබක් අරගෙන සෙනෙහසින් සොම්නසින් පෙබරවාරි මාසය ඇතුළත මතකයට එන අපේ කලාකරුවන් කීප දෙනෙක් ගැන කෙටි සටහනක් තියන්නයි අද සීසර ලංකා තුලින් වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ. රංගන ශිල්පී විජය කුමාරතුංගගේ අභාවය, ගායන ශිල්පී ජෝතිපාල, සංගීත නිපුන් සනත් නන්දසිරි, ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය රෝහණ වීරසිංහ, මේ සියලු දෙනාගේම ජන්මදින යෙදිලා තියෙන්නේ පෙබරවාරි මාසයට. ඉතින් ඒ ගැන පස්සේ කතා කරන්න තියලා අපි හිතුවා හදිසිය හිතර නැගුණු 70 දශකයේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ඇසු සැනින් සැමගේ සිත් බැඳගත් ගීතයක් ඔබ වෙනුවෙන් ප්‍රචාරය කරන්න. මං හිතනවා අතීතය ඔබටත් මතක් වෙයි කියලා. කරුණරත්න අබේසේකර ශූරීන්ගේ ගීපද නිර්මාණය, සංගීතය M.K. රොක්සාමි, මේ මිල්ටන් මල්ලවාර්චි සමග වැඩි අහලා නැති R. චිත්‍රා.
බින්දු බින්දු අමමි බින්දු රැඳු රැඳු දෙතුනේ රැඳු මන්ද මන්ද ඔබ අද වෙන්නේ එන්න එන්න පියමන ලංගි බින්දු සීනෙකි ගෙවුණු අතීතේ රෑ දුටු සීනෙකි ගෙවුණු අතීතේ යංගමු අපේ යළි මధుර ප්‍රගීතේ බින්දු බින්දු අමවේ බින්දු
අදත් අපි වැඩසටහන පුරුදු පරිදි පසුගිය සතියේ අපේ මව්බිමේ සිදුවූ සිදුවීම් ගැන විචාරණයකටත් අතින් පතර සංගීත අංශ කීපයකටත් ඔබ ගෙනියන්නට අපි බලාපොරොත්තු වෙනවා. ගොනු සතියේ මව්බිමේ සිදුවීම් ගැන බලන විට මම හිතන්නේ අපි අවිවාදින්ම කතා කළ යුතු මාතෘකාවට බවටපත් වෙන්නේ ප්‍රාදේශීය සභා මැතිවරණය. ඉතින් ඒ මැතිවරණය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගෙන තියෙනවා. ඒ පිළිබඳව අපි සුභාෂින් සෙනෙහත් ප්‍රශංසාවත් ඒ පක්ෂයේ නායක මණ්ඩලයටත් සංවිධායක මණ්ඩලයටත් ඒ වගේම ඒ සමාජික සමාජිකාවන්ටත් පිළිගන්න අපි මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විශිෂ්ට ප්‍රතිඵලය ලබා ගන්නට ඇත්තටම මෙම මැතිවරණයේ සංවිධානය කළ එම් පක්ෂයේ සංවිධායක මණ්ඩලය කර ඇති ක්‍රියාදාමය මම හිතන්නේ අප අගය කරන්නට ඕනේ. මම හිතන්නේ අපි මේ ඒ දිහා බලනකොට මම හිතන්නේ කිසිම රාජ්‍ය බලයක් තබා කිසිම පිළිගත් මේ දේශපාලන පක්ෂයකට ඇති මූලික ප්‍රතිපාදන කිසිවක් නොමැතිව ඉතින් මෙම විශිෂ්ට ප්‍රතිඵලය ලබා ගැනීම ඔවුන්ගේ කළමනාකාරීත්ව මහැඟියා හැකියාවන් තමයි මනාලෙස ලෝකයට ඔප්පු කරලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ලංකාවේ විතරක් නෙමේ ලෝකයේ ඕනම රටක දේශපාලන පක්ෂයකට මේ ජයග්‍රහණය ඉතාමත් වැදගත් පාඩමක් යাদী ඇති බව තමයි අපේ හැඟීම. ඉතින් ඒ අපි දන්නේ නැහැ කොහොමද ඒ කළමනාකාරීත්ව ඒ කලේ කියන එක. නමුත් කොහොම කළත් මම හිතන්නේ තමත්ම හොඳ ප්‍රතිඵලයක් තමන්ට අවශ්‍ය අවසාන ප්‍රතිඵලය ක්‍රමයෙන් සංවිධානය කරගෙන ඒගොල්ලන් ලබා ගන්න තියෙනවා. මම හිතන්නේ ඒක තමත්ම හොඳ තත්වයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ජයග්‍රහණයෙන් මේ පොදුවේ ශ්‍රී ලංකිකයන් වන අපිට ශ්‍රී ලංකික ජන ඡන්දදායකයන් ලබා දීලා තියෙන පණිවිඩය එහෙම නැත්නම් පණිවිඩ කීපයක් ගැන අපේ දැනුමේ හැටියට විමසා බලන්ටයි අද අපි මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබ දන්නවා අපි මේ සීසර් ලංකා වැඩසටහනට අපි තමත් නමක් ආරෝපණය කරලා තියෙනවා. ඒ තමයි අනිත් පැත්ත. ඕනෑම ප්‍රවෘත්තියක් පිළිබඳව ඔබට විවිධ මාධ්‍ය මගින් තොරතුරු දැනගන්න පුළුවන්. ඒවා මතනේ ශ්‍රව්‍ය දෘශ්‍ය රූපවාහිනී නාලිකා හරහා ගුවන්විදුලි නාලිකා හරහා ඔබට ඊ ප්‍රවෘත්ති දැනගන්නට පුළුවන්. ඉතින් මේ ප්‍රවෘත්ති වල මේ ප්‍රචාරය නොවන තොරතුරු බොහොමයක් තියෙනවා. මම හිතන්නේ ඕනම රටක හැම වෙනවා. නමුත් අපේ රටේ අපිට විශේෂයෙන් පෙනිලා තියෙනවා ඒ තොරතුරු බොහොමයක් මේ කටකතා එහෙම නැත්නම් මේ ප්‍රචාරය කරන මේ ප්‍රචාරකිනගේ අදහස් ඒ වගේ දේවල් ගැන කියනවා මිසක් ඇත්තටම මේ අපිට තීරණ ගැනීමට සඳහා තොරතුරු ලැබෙන්නේ නැහැ කියන එක. ඉතින් අන්න ඒ නිසා මේ සමහර වෙලාවට අපි හිතනවා මේ තොරතුරු හිතාමතාම වසන් කරනවද කියලා. ඉතින් අන්න ඒ දේවල් ඔබ වෙත. ඒ අපිට හිතෙනවා නම් මේ මේ දේවල් මාධ්‍ය වලින් ප්‍රචාරුනේ නැහැ කියලා. අපි ඒව හොයාගෙන ගිහිල්ලා ඒව මේ හොයාගෙන ඔබට මේ අනිත් පැත්ත වැඩසටහනෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේක දැන් මම හිතන්නේ සති ගණනක් මාස ගණනක් අපි කරගෙන ගියා. අපි දන්නේ නැහැ ඇත්තටම මේ අපි වැඩසටහන කොයිතරම් දුරට සාර්ථකද කියන එක. ඉතින් ඔබගේ ප්‍රතිචාරය තමයි ඒට මම හිතන්නේ හොඳ මේ 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 කරබතක්. ඉතින් අපිට ඒ පිළිබඳව ඔබගේ අදහස් දැනනවා වෙනවා නම් අපි ඉතාමත්ම සතුටු වෙනවා. ඉතින් අද මේ පවත්තන් අපි හිතුවේ මේ අනෙක් පැත්ත වැඩසටහන මේක ඉදිරිපත් කරන මගේ දැන තරමක අසීරු කටයුත්තක්. ඒ මොකද මේ අපි හැමෝටම බලපාන ඉතාමත්ම මේ සංවේදී අදහස් ගැන තමයි අපිට අද කතා කරන්න වෙලා තියෙන්නේ. අපි දැන් ඕනම රටක විශේෂයෙන් දකුණු ආසියාවේ මේ දේශපාලන පක්ෂවලට අපි හැමෝගෙම බැඳීමක් තියෙනවා. ඉතින් සමහර වෙලාවට පෞද්ගලික ආරවුල් ඇති කරගන්න තරම් මේ දේශපාලන කතාබහ දුරුදු ගැනෝ. ඉතින් මේ අපි පක්ෂයකට අනුගත නොවි අපක්ෂපාතීව මෙවැනි වැඩසටහනක් කරගෙන යන එක ඔබ දන්නවා ඇති කොතරම් ආසිරුද කියලා. ඒ මොකද යම් කිසි අදහස් ඉදිරිපත් කළේ නැත්නම් එහෙම ඉතින් එතන මේ ඒ අදහස් මේ ඉදිරිපත් කිරීම ඒ වැඩසටහන නීරස වෙන්න පුළුවන්. මොකද හුඟක් ඒවා අපි එතකොට අපිත් අර මාධ්‍ය වගේම මේ පැත්තකට දාලා තියෙන නිසා. ඉතින් ඒක නිසායි අපි හැබැයි අපි පුළුවන් තරම් මේ හොඳ තොරතුරු ඇත්ත තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කරනවා. හැබැයි තීරණය ගැනීම ඔබ අතේ. අපි තොරතුරු ඉදිරිපත් කරනවා පමණයි. එතෙන් මේ මේ වැඩසටහන කියන්නට ඕනේ මේ සීසර් ලංකා වැඩසටහන ඉදිරිපත් කරන කණ්ඩායම් තුනක් ඉන්නවා. ඉතින් එක වැඩසටහනක් තමයි යෝන් පියස. ඉතින් ඒ වැඩසටහන ඉදිරිපත් කරන්නේ චාමික තලාකඩ ප්‍රධාන තරුණ කණ්ඩායමක්. ඒ අයට ආවේනික ආරයක් ඔස්සේ තමයි ඒ වැඩසටහන පවත්වාගෙන යන්නේ. ඉතින් අපි මේ වැඩසටහන් තුන මාරුවේ මාරුවට තමයි ප්‍රචාරය කරන්නේ. දෙවෙනි කණ්ඩායමට අයත් වන්නේ නිරංජන් පටබිඳින් සාරුවන් ප්‍රනාන්දු. ඉතින් ඒ අයත් කාලීන ප්‍රවෘත්ති සහ විවිධ කලා මාධ්‍ය පිළිබඳව මේ වැඩසටහන කතා බහ කරනවා. තුන්වෙනි කණ්ඩායම තමයි අපි ඉන්නේ. අපි ශ්‍රී ලංකාවේ දේශපාලනයට තරමක් බර වුණු කාලීන ප්‍රවෘත්ති පිළිබඳව තොරතුරු හැම වැඩසටහනකම ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ විශේෂම අපි කිව්වාගේ පෞද්ගලික මාධ්‍ය අදින මාධ්‍ය වලින් ඔබට අසන්න නොලැබෙන තොරතුරු. ඉතින් මේ අද මාතෘකාවට අපි තෝරගන්න තියෙන්නේ 2008 පෙබරවාරි 10න් පසු කියන මාතෘකාව. 2018 පෙබරවාරි 10න් පසු යන මාතෘකාව. ඉතින් අපි මේ මාතෘකාවට ගැඹුරින් ඉදිරිපත් වෙන්නට කලින් අපි ගීතයක් අසන්නට තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. ඒ ගීතෙන් පස්සේ අපි අපේ මාතෘකාවට බලන්න ගිහිල්ලා අපි සමහර දේවල් ගැන මේ 2018 පෙබරවාරි 10 වෙනිදා පස්සේ වෙච්ච සිදුවීම් ගැන සමහර දේවල් ගැන අපි සිදුවීම් ගැන නෙමෙයි ඒ පසුබිම වුණු තොරතුරු ගැන අපි ටිකක් ගැඹුරට යන්න බලාපොරොත්තු වෙනවා.
පෙබරවාරි මාසයේ අපේ රටේ සිටි සහ සිටින කලාකරුවන් ගැන කතා කරනකොට විශේෂ මාසයක් කියලා අපි කිව්වා. අද වැඩසටහන ආරම්භුවේ හරියට මීට වසර 30කට කලින් 1988 පෙබරවාරි මාසයේ අද වගේ දවසක, ඒ කියන්නේ පෙබරවාරි 16 වෙනිදා දවසේ රුදුරු මිනිහෙක්ගේ වෙඩිපහරකින් මෙලව හැරගිය සිංහල සිනමාවේ සිහින කුමාරයා විජය කුමාරතුංග ගැන. ඔහු උපත ලැබුවේ 1945 ඔක්තෝබර් මාසේ 9 වෙනිදා. ඔහුගේ නම විජය ඇන්ටන් කුමාරතුංග. 1968 අගෝස්තු 1 වෙනිදා සිංහල තිරය මත දිගෑරුණු සුගතපාල සෙනරත් යාපාගේ හන්තාන කතාව විජයගේ මුල්ම චිත්‍රපටිය වුණා. විජය කුමාරතුංග මිය යනකොට චිත්‍රපටි 114ක පමණ රඟපා තිබුණු බවයි වාර්තා වෙන්නේ. එයින් සමහරක් ඒ වෙනකොටත් තිරගත වෙලා තිබුණේ නැහැ. 1983 ඉඳලා 88 වෙනකම් වසර 6 පිටපිටම සරසවිය චිත්‍රපට උළලේ ජනප්‍රියම නළුවට හිමි සම්මානය ලබා ගන්න විජයට හැකි වුණා. ඔහුට තිබුණු විශේෂ දක්ෂකමක් තමයි ගීත ගායනා කිරීම. බොහෝ රංගන ශිල්පීන් වෙනුවෙන් පසුබිමින් ගීතය ගායනා කරේ වෙනත් ගායකයෙක්. විජය වෙනුවෙනුත් බොහෝ අවස්ථාවලදී ඒ විදියට එච්.ආර්. ජෝතිපාල වැනි ගායකින් පසුබිම් ගායනය කළා. නමුත් විජය කුමාරතුංගර් තමන් රඟපෑ ඉන්දුට මල් මිටක් චිත්‍රපටියෙත් ගංගාන්තර චිත්‍රපටියෙත් තමන් වෙනුවෙන්ම ගීත ගායනා කරන්නට අවස්ථාව ලැබුණා. එයින් පෙනී ගියා විජය රංගන ශිල්පියෙක් විතරක් නෙමෙයි මන බැඳගන්න කටහඬක් ඇති ගායකෙක් බව. දෙවරක්ම ඔහුට හොඳම ගායකයාට හිමි සරසවි සම්මානය ලබා ගන්න පුළුවන් වුණා. 1978 පෙබරවාරි මාසේ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග විවාහ වෙලා දරු දෙපළකුත් ලැබුණා. මිනිසුන්ට අපමණක් ආදරය කළ, මිනිස්සුත් අපමණකට ආදරය කළ විජය කුමාරතුංගයන් ඊයේ අද වගේ හෙටත් ශ්‍රී ලංකාවේ බිහිවුණු රිදී තීරයේ සදාතනික සිහින කුමරු බවට පත් වුණා. ඉතින් අපි අහලා බලමු විජය ගංගා අද්දර චිත්‍රපටිය වෙනුවෙන් ගායනා කළ ගීතයක්. මෙහි ගීපද නිර්මාණය ඔගස්ටස් විනයාගරත්නම්, සංගීත නිර්මාණය කළේ නිමල් මෙන්ඩිස්.
අපි ගීතයට පෙර ඔබට දැනුම් දුන්නේ අද අපි කතා කරන බලාපොරොත්තු වෙන්නේ 2018 පෙබරවාරි 10න් පසු යන මාතෘකාව. ඉතින් ඇත්තටම මේ මාතෘකාව ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වුණත් අද වෙනකොට අපිට අපිට හිතුණ අපි ගත මාතෘකාව වැරදි කියලා. මොකද අපි අපි දන්නේ නැහැ ඇත්තටම මොන වෙලා තියෙන්නේ කියලා. ඒ තරමට වෙනස් වෙනවා. සමහර වෙලාවට ප්‍රවෘත්ති බලනකොට පැය භාගෙන් භාගෙට විවිධ දේවල් කියවෙනවා. සමහර වෙලාවට 100ට මේ 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 100ක්ම වෙනස් දේවල් එකම ප්‍රවෘත්ති පත්‍රයකින් කියවෙනවා. ඉතින් ඒ වගේ දේවල් නිසාත් විශේෂයෙන්ම අපි ලංකාවට කතා කරලත් ලංකාවේ සිටින අපේ සහෝදර සහෝදරියොත් ඇත්තටම මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. එක එක්කෙනාගෙන් අහන කතා පමණයි. ඉතින් ඒ උඩ ඉතින් අපිට මේ 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 ඒක විග්‍රහ කණ්ඩායමක් අමාරු තත්ත්වයක් වුණත් අපි අපි කල්පනා කළා යම් කිසි දේවල් ගැන අපි කතා කරන්න පුළුවන්, ඔබට ඔබව දැනුවත් කරන්න පුළුවන් කියලා. ඉතින් අනේ ඒ උඩ තමයි අද අපි මේ කතා කරන්නේ. ඉතින් මේ අද මේ ලංකාව මම හිතන්නේ නැවතිලා කිව්වොත් මම හිතන්නේ වැරදි කියලා. ලංකාව නැවතිලා 10 වෙනිදාන් පස්සේ මේ වෙනකල් රාජ්‍ය ආයතනවල වැඩ කටයුතු තීරණ ගැනීම, ඒ වගේම විදේශ ආයෝජනින් ආයුධකින්ගේ ක්‍රියාවලී, ජාත්‍යන්තර රාජ්‍ය සමන්තා, මේ සියල්ලම නැවතිලා තියෙන රජයක් නැහැ වගේ තමයි අපිට දැනෙන්නේ. ඉතින් මේ 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 දේවල් ඇත්තටම විය යුතු දේවල් නෙමෙයි. අපේ මේ ඡන්ද නැත්තම් මැතිවරණ තියෙන්න පුළුවන්. මැතිවරණ වලදී සමහර නායකයන් පරදිනවා, සමහර නායකයන් දිනනවා, සමහර ඡන්දදායකයන් හිතන දේවල් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඒව තමයි මැතිවරණය කියලා කියන්නේ. ඉතින් ලංකාවේ මම කියන්නේ 950 ගණන් වල 60 ගණන් වලත් මේ වෙන්නේ සත්‍ය තිබුණා මැතිවරණයකට පස්සේ. ඒ මොකද මැතිවරණයක් ඉවරලා අලුතෙන් අගමැති කෙනෙක්පත් වෙනවා. ඒගොල්ලන් සමහරවිට මේ මැතිවරණේ බොහොම ළඟ ළඟ ගියාම අමාරු ගතියක් තියෙනවා කවද තෝරගන්නේ කියලා කියන්නේ. අන්න ඒ දවස්වල මේ සතියක් හෝ දෙකක් විතර මේ රාජ්‍ය කටයුතු තැනහිටි තත්ත්වයක් තිබුණා. නමුත් මේ ජනාධිපති අන්දමේ ජනාධිපතිවරයෙක් සිටින රාජ්‍යයක් ආවට පස්සේ එවැනි දෙයක් සිදු නොවෙන්නට තමයි මම හිතන්නේ තිබුණේ. අපිට මතක නැහැ, අපි දැක්කේ නැහැ එවැනි තත්ත්වයක්. මොකද රජයක් පෙරළුණත් ජනාධිපතිවරයා දිගටම රටේ වැඩ කටයුතු කරගෙන යනවා. ජනාධිපති මැතිවරණයකදී රජය ඒ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. නමුත් මෙවැනි මේ පළාත් සභා සභාවේ ඇතරම ප්‍රාදේශීය සභා මැතිවරණයක් වෙලත් මම හිතන්නේ රාජ්‍ය රට අද ඇන හිටලා තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ තත්ත්වය මම හිතන්නේ මේ අවනිශ්චිත තත්ත්ව විශේෂයෙන්ම මේ හේතුව, මේකට හේතුව තමයි මේ රජයේ ඉදිරි පියවරවල් ගැන රාජ්‍ය නායකයන් කිසිම කෙනෙකුගෙන් ස්ථිර ප්‍රකාශයක් නොවීම. මම හිතන්නේ තාමත්ම අවසරවන්ත තත්ත්වයක් කියන එක අපේ අදහස. මේ 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 තත්ත්වය විශේෂයෙන්ම මේ රටක ආර්ථිකයේදී තාමත්ම මේ විනාශකාරී මේ ප්‍රතිඵල ගෙන දෙන තත්ත්වයක් තමයි මම හිතන්නේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් අද අපි ප්‍රවෘත්ති පත්‍රය දැක්කා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ප්‍රකාශයක්. එමත් කියනවා තා ඉක්මනින්ම රජයේ ස්ථාවරය දැනටවට දන්වන්න කියලා. එහෙම නැත්නම් මේ ආර්ථිකයට වෙන හානිය කියන්නට බෙරිතරමක් කියලා තමයි කියන්නේ. ඉතින් ඒ කතාව මම හිතන්නේ ඇත්ත කියන එකයි. මම හිතන්නේ රටක නායකයෝ වුණත් මේ කතාවට ඇහුම්කන් දීලා නායකයෝ මත නතරම් වැඩි විලා අපිට තියෙන දැන්. ඉතින් ඒ අනුව රට ඉදිරි රට ප්‍රථමයෙන් සලකන ඕනේ කියන එක තමයි අපේ අදහස. ඉතින් මේ කොහොමද අද ජාතිය අමතා ප්‍රකාශ කරනවා කියලා ජනපතිතුමා ප්‍රකාශ කළ තිබුණා. නමුත් අද අපි දැනගන්න ලැබුණා අද උදේ ඒ ප්‍රකාශය කළමයි කියලා. ඉතින් එවැනි දේවල් ගැන මම හිතන්නේ මේ තමයි මා සීග්‍රේන් විවිධ අන්දම විවිධ පැතිවලට මේ දේශපාලන තත්ත්වය වෙනස් වෙනවා. රජය මේ පෙරලා දමන්නට කටයුතු කරනවා කට්ටියක්. නමුත් රජය ආරක්ෂා කරන සමහර කට්ටිය වැඩ ක්‍රියා කරනවා. ඉතින් මේ 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 දෙපැත්ත කොයි පැත්තට දෝලණය වෙනවද කියන එක ගැන අපි දැනට නම් අපේ කිසිම මේ අදහසක් නැහැ. ඉතින් අපි කෙසේ වෙතත් අපි විශ්වාස කරනවා මේ අවිනිශ්චිතතාවය මග ඇරිලා රජයට රජ පාලන සාමාන්‍ය තත්ත්වයට ඉතාමත්ම පත්වේ කියලා. ඉතින් මේ 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 ඇත්තටම ගැඹුරට ගියොත් මේ අවිනිශ්චිතත්වයේ පත්වන අවිනිශ්චිතත්වයට රට පත්වන්නට හේතුව තමයි රජය කරවන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් අතර එකඟතාවයක් නොමැතිවීම. මේකේ මේ හාස්‍යයට කාරණය තමයි මේ ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ පොදු ජන පෙරමුණ. පරාජයපත් වුණේ මේ පක්ෂ දෙක. ඉතින් මේ පක්ෂ දෙක පරාජයපත් වල මේ පක්ෂ දෙක අතර සටනක් යන බවයි පේන්නේ. ඉතින් මේ මුලින්ම අපි බැලුවොත් එහෙම මේක ඉතිහාසය බැලුවොත් එහෙම මේ යහපාලන රජය 2015 පෙබරවාරි ජනවාරි මාසයේ මේ මතර පටන් ගන්නකොටම ඒ දිනවල ත්‍රිවිධ ක්‍රියාවලියක් තමයි මේ යහපාලනයට මේ ජයග්‍රහණය කළ ජනපතිවරණ ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට එකතු වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණේ කොටස් ඉදිරියට පැමිණියා. ඉතින් බොහෝ දිනක් මම හිතන්නේ ඡන්දයෙන් පස්සේ මේ රජයට යහපාලන රජයට එකතු වුණා. ඒ වුණාට මාසයකට දෙකක් ඇතුළත වගේ තරමක විශාල කොටසක් නැවතත් පාලනයෙන් ඉවත් වෙලා විපක්ෂයට ගොස් ඒකාබද්ධ විපක්ෂය පිටව ගත්තා. තව තවත් කොටසක් රජයේ දිගටම හිටියත් විශේෂයෙන්ම පසුගිය මාස දෙක විතර ඇතුළත අපිට පෙනී ගිය දේ තමයි පක්ෂ දෙක, රජයේ පක්ෂ දෙක, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස් මේ එකිනෙකාට මේ එරෙහිව කතා කරනවා. එතකොට ආණ්ඩු පිහිටුව නන්දම එකිනෙකා කතා කර තිබුණා. මචන් මේකෙන් ඉතාමත්ම පරපතර හානියක් ලාංකික ශ්‍රී ලංකික වශයෙන් අපේ රජයට, අපේ ශ්‍රී ලංකික රජයට, මචන් පක්ෂයක් නෙමෙයි ශ්‍රී ලංකික රජයට සිදුවන කියන එකයි. ඉතින් මේ අන්දමේ ප්‍රවෘත්ති මේ දැනටත් වෙනවා. ඉතාමත්ම වෙනස් අන්දමේ ප්‍රවෘත්ති මහොමින් මේ දවසල තියෙන්නේ. ඉතින් මේ ප්‍රවෘත්ති වලට මේ පාදක වුණු කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි රජය විසුරුවා හැරීමට බලාපොරොත්තු වෙන කණ්ඩායමකේ ප්‍රකාශය. රජය මේ දැන් තියෙන රජය විසුරුවා හැරන්නට විසුරුවා හැරලා නැවත මැතිවරණයක් පවත්වන්න ඕනේයි කණ්ඩායමගේ අදහස. ඒ වගේම තවත් කණ්ඩායමක් කියනවා මේ අගමැතිවරයාව ඉවත් කර වෙනත් රජයක් පිටවන්නේ කියලා. ඒගොල්ලන් කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් ගැන කතා කරන්නේ නැහැ. නමුත් ඒගොල්ලන් කියන්නේ අගමැතිවරයාව ඉවත් කරලා වෙනත් රජ වෙනත් අගමැතිවරයෙක් යටතේ පවත්වන්න කියන එකයි. ඉතින් මේ අදහස් දෙක තියෙනවා. එතකොට මේ අදහස් වලින් මොනවද වෙන්නේ කියන එක ගැන අපිට තාම මේ දැනීමක් නැහැ. අපිටින් මේ ගැන අපිට මේ දේශපාලන පක්ෂ වතින් බලන්න බෑ. මේ දෙකම වෙන්න පුළුවන්. හැබැයි දෙකම නොවෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ මේ යන දේශපාලන ක්‍රියාවලිය කොයි වගේ දෙයක්ද කියලා. හැබැයි අපි නෛතික පැත්ත බැලුවොත් එහෙම මෙතන යම් කිසි ස්ථාවරයක් තියෙනවා. ඒ මොකද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ 70 ව්‍යවස්ථාවේ මතෙන් ඒ තියෙන්නේ මේ 19 මේ 70 ව්‍යවස්ථාවේ තියෙනවා යම් පරිච්ඡේදය තමයි මේ පාර්ලිමේන්තුවේ මේ අවසාන මේ පාර්ලිමේන්තු විසුරුව හැරීම ගැන තියෙන මේ කොටස. ඉතින් මේ කොටස ගැන බලනකොට දැන් දැනට මේ පාර්ලිමේන්තුව පත් වෙලා අවුරුදු දෙකමාරයි. මේ අවුරුදු දෙකමාර ඇතුළත මේ විසුරුව හැරීම කරන්නට බෑ ව්‍යවස්ථාව හැටියට. මන්නේ මේ මේ ව්‍යවස්ථාවේ තියෙන්නේ හැත්තෑවෙනි ව්‍යවස්ථාවේ පළවෙනි වගන්තිය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසනා කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැකිය. එසේ වුවද පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් 3-2 නොඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවාහරණ ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියමකරුවන් ලැබූ දිනෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය. ඉතින් මේ තියෙන්නේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාවේ හැත්තෑවන ව්‍යවස්ථාව මේ හැත්තෑවන වගන්තිය හැත්තෑවන පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය මේකෙන් තියෙන පැහැදිලිව තියෙනවා අවුරුදු 4 සහ මාස 6ක් යා යුතුයි මේ විශ්වහරින්ට ඊට කලින් විශ්වහරින්ට ජනාධිපතිවරයාට බලයක් නැහැ කියලා. ඉතින් මේ බලයක් නැහැ කියලා කිව්වට තව මේකක් තියෙන 3/2 අනුමැතිකින් නොමැතිව අනන්ත 3/2 අනුමැතියක් නොමැතිව. ඉතින් අනේ එතෙන්දි තමයි තර්කයක් එනවා. හොඳයි 3/2 අනුමැතියක් තියෙනවා නම් පුළුවන්ද? පැහැදිලිවම පුළුවන්. 3/2 අනුමැතියක් තියෙනවා පුළුවන්. එතකොට 3/2 අනුමැතියක් දැන් ගන්නට බැරිද? ඉතින් හුඟ දෙනෙක් කියනවා දැන් ගන්නට බෑ. මොකද ආණ්ඩුවේ එක්සත් ජාතිපක්ෂය විතරක් 106ක් තියෙනවා. ඉතින් 3/2 ගන්නවා නම් එහෙම ඒගොල්ලන්ගෙන් අඩුම ගානේ 30-40ක්වත් 30ක් විතර මේ පැතර අනිත් පැතර ආ යුතුයි කියන එක. නමුත් ලංකාවේ දේශපාලන හැටියට එය නොවිය හැක්කක් නොවේ. වෙන්නට පුළුවන්. අද මේ විවිධ කතා තිබුණත් හෙට වෙනකොට ඒ සඳහා අවශ්‍ය 3/2 බලය ලබා ගැනීමට පුළුවන්. ඒක තමයි දේශපාලන කියන්නේ. ඉතින් මේ අන්න ඒක ගැන තමයි ඉතින් මම හිතන්නේ අද මේ අපි කතා වෙන්නේ කොහොමද ඒක කෙරෙන්නේ කියලා. මම හිතනවා මේ ප්‍රකාශ ජනාධිපතිවරයාගේ සහ අගමැතිගේ ප්‍රකාශ ප්‍රමාද වීමට එක හේතුවක් මෙන්න මේ වැනි ක්‍රියාමාර්ගයන් සඳහා විවිධ අන්දමේ කණ්ඩායම් විවිධ අන්දමේ සාකච්ඡාවල් කෙරීගෙන යනවා පසුබිමින්. ඉතින් මේ අන්න ඒක ඔබලට හිතන්න පුළුවන් ඒක මේ කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ සරල බහුතරයක් ගන්නට පුළුවන් වෙයි නමුත් 3/2 ගන්න පුළුවන් වෙයිද කියලා. නමුත් අපි දැන් කල්පනා කරලා බලුවොත් එහෙම මේ 19 වෙනි ව්‍යවස්ථාව අනුමත කළ දිනය ඒ අනුමත කළේ 2015 මේ මාසේ 15 වෙනිදා. ඒ කියන්නේ මේ යහපාලන රජය බලයට පත් වෙලා මාස 3ක් විතර ඇතුළත. ඉතින් මේ අවස්ථාවේ අගමැති වෙලා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා. නමුත් ඒ මහතාට තිබුණු മന്ത്രി හිටපු മന്ത്രി සංඛ්‍යාව 44ක් පමණ. එතරම් ඒ මහතාට සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන එක්සත් පෙරමුණ, සානිත් පක්ෂය සියල්ලම වගේ ඒ මහතාට විරුද්ධව මොකද ඒවකට සිටි රජය 3/2 තිබිච්ච රජය ඒ 3/2 മന്ത്രിවරු සංඛ්‍යාව එහෙමම හිටියා. ඉතින් මේ 3/2 മന്ത്രി සංඛ්‍යාවක් අනිත් පැත්තට තියෙද්දී 42 මේ රජයක් කොහොමද මේ 3/2 බලයක් අරගෙන මේ ව්‍යවස්ථාව වෙනස් කළේ? ඉතින් අන්න ඒක තමයි දේශපාලන කියන්නේ ඒ වෙලාවේ තිබුණු තත්ත්වයේ හැටියට ඒවකට පරාජය වුණු රජය පොදු ජන එක්සත් පෙරමුණ රජය දිය മന്ത്രിවරු බොහෝම දිනක් මේ ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය දුන්නා. ඇත්තටම මේ ඡන්දය දිනන්නට මේ മന്ത്രിවරු 225 දිනාගෙන් 215 දිනක් පක්ෂව ඡන්දය දීලා තියෙනවා. ඉතින් විරුද්ධුනේ එක්කෙනයි 7 දිනක් පැමිණ සිටියේ නැහැ. ඉතින් මේ 225 කියලා කියන්නේ මේ රජයට විරුද්ධ മന്ത്രിවරු සියලු දෙනාම බොහෝම දිනක් ඇත්තටම එක්කෙනෙක් කරගෙන අනික සියලු දෙනාම මේට ඡන්දය දුන්නා. එතකොට දැන් ඒ ව්‍යවස්ථාවට විරුද්ධ ඇයි අපි මේ ඇයි ඒ ඡන්දය දුන්නේ? ඒකට හේතුව තමයි ඒගොල්ලන්ට ඒ වෙලාවේ හැදිලා තිබුණ රටේ හැදිලා තිබුණ දේශපාලන තත්ත්වය අනුව ඡන්දය නොදී බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබුණා. ඒගොල්ලන්ගේ ඡන්දය දුන්නා. ඉතින් මේ අන්න එවැනි දෙයක් අදත් වෙන්නට පුළුවන්. දැන් ඔබ මේ අහගෙන ඉන්න පුළුවන් හෙට උදේ නැගිටිනකොට එවැනි දෙයක් ලංකාවේ නැවතත් සිදු වෙන්නට පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දේවල් ගැන තමයි අපි ඔබට මේ පෙන්වන්නේ. ඇතර මේ ව්‍යවස්ථාවේ මෙහෙම තිබුණට මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා. ඉතින් මම හිතනවා ඔබට මේ ව්‍යවස්ථාව ගැන මේ හැඟීමක් එනට පුළුවන්. ඉතින් අපි ඊළඟ දේ ගැන කතා කරන්න ඕනේ. ඊළඟ දේ තමයි ඊළඟ ඉල්ලීම තමයි මේ අගමැතිවරයා ඉවත් කර මේ වෙනත් අගමැතිවරයෙක්ව පත් කර රජය පිටවීම. අපි ඒ ගැනත් ව්‍යවස්ථාවේ තියෙන මොනවද කියලා සහ දේශපාලන වශයෙන් කල හැකි දේවල් මොනවද කියලා අපි කතා කරමු. ඊට ඉස්සෙල්ලා අපි නැවතත් ගීතයකට සම්බන්ධ සිටුමු.
අපි මුලින් කිව්වා වගේ පෙබරවාරි මාසයේ බොහෝ කලාකරුවන්ට විශේෂිත වූ මාසයක් කියලා. අද ලංකාවේ ඉන්න විශිෂ්ටම සංගීතඥයා ආචාර්ය වික්ටර් රත්නායකගේ ජන්මදිනය යෙදිලා තියෙන්නේ පෙබරවාරි මාසේ. උපන් දිනේ 1942 පෙබරවාරි මාසේ 18 වෙනිදා. 60 දශකයේ අගභාගයේ සිංහල සංගීතයට පායපු සිහින තරුව කියලා කිව්වොත් වැරද්දකුත් නැහැ.
මුල්ම ගායනාවල තිබුණේ කඳ සුරින්දුනි වගේ ගීත. නමුත් එක රැයෙන් හිටුණා කියලා කියන්න පුළුවන් සිසිල් සුලන් රැල්ලේ කියන ගීතය. මට තාම මතකයි මුල්වරට එක ගුවන් විදුලියෙන් ඊට පෙර අහලා තිබුණත් මතක හිතින විදියට මුල්වරටම ඇහුවේ. ඒ වෙලාවේ අපි හිටියේ අධ්‍යාපන සත සංවස්තර ප්‍රදර්ශන භූමි. ඒක කවදාකවත් අමතක වෙන දවසක් නෙමෙයි. අපි කුටියෙන් කුටියට යමින් හිටියේ. අහසේ පොද වැස්සක් වැටෙමින් තිබුණා. අපි නොතෙමන තැනකට ගියා. වැස්සත් නැවතුණා. වලාකුළු අසින් යන්තමට හඳත් මතුවේගෙන ආවා. ඒ වෙලාවේ තමයි ප්‍රදර්ශන භූමියේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් මේ ගීතය අපිට ඇහුණේ. මං විතරක් නෙමෙයි මං හිතන්නේ ප්‍රදර්ශන භූමියේ හිටිය හැම දෙනාම හිටපු තැන්වල ඒ විදියටම නැවතිලා මේ ගීතයට වශී වෙලා වගේ ඇහුම්කන් දුන්නා. ගීතේ සිසිල් සුලන් රැලිවල පා වෙලා ගියා. මං හිතන්නේ ඔබටත් මතක ඇති බොහෝ දුරට මේ ගීතය ඔබ අහපු මුල් දිනේ. නමුත් අද අපි තෝරගත්තේ ඒ ගීතේ නෙමෙයි. තව දින දෙකකින් 76 වෙනි වසරට පාතබන ආචාර්ය වික්ටර් රත්නායකයන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ගමන් මේ වෙනත් මියුරු ගීතයක් අහලා බලන්න.
මචන් අපිට අන්තිම ගීතය අන්තිම කොටසේදී යම්කිසි කාර්මික දෝෂයක් හමු වුණායි කියලා ඉතින් ඒ ගැන අපි කනගාටුව ප්‍රකාශ කරනවා. හොඳයි, අපි කතා කර සිටියේ මේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විවිධ ප්‍රතිපාදන ගැන මේ රජය විසුරුව හරීමට. ඉතින් ඊළඟට අපි බැලුවොත් එහෙමද, ඊළඟට තියෙන උණුසුම මාතෘකාව තමයි මේ දිනවල මේ අගමැතිවරයා ඉවත් කළ යුතුයි කියන මේ අදහස. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදු ජන එක්සත් පෙරමුණේ මේ ඒ වගේම නැවත් මේ මේ දිනවල ජයග්‍රහණය කළ පොදුජන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් මේ අදහසේ සිටිනවා. මතන්නේ මේ දෙමළ එක්සත් සන්ධානයේ ඇරෙන්නට අනෙක් සියලුම පක්ෂ වල සහ එක්සත් ජාතික පක්ෂයේ ඇරෙන්නට අනුත් සියලුම පක්ෂවල තමත්ම තදබල ඉල්ලීමක් තමයි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ තනතුරෙන් ඉවත් කළ යුතුයි කියන ඉල්ලීම. ඉතින් හැබැයි අපි බලමු ඒ ගැන තියෙන මේ ව්‍යවස්ථානු ව්‍යවස්ථාවේ තියෙන්නේ කොහොමද කියලා, කොහොමද අගමැතිවරයාව ඉවත් කරන්නේ කියලා. මම කියවන්නේ ඒ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ පිළිබඳ තියෙන සංශෝධනය. අග්‍රාමාත්‍යවරයා 1. ස්වකීය අත්සනේ යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අසුවහොත් හෝ තව දුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නුවහොත් හෝ මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේද ඒ තාක්කල් ස්වකීය ධූරය දරන්නේය. එහෙම තමයි අග්‍රාමත්‍යවරයා ගැන තියෙන්නේ. ඒ මොකද තමන්ම ඉල්ලා අස්වීමේ ලිපියක් ඉදිරිපත් කළොත් හෝ එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීයෙක් නොවුනොත් හෝ අර මේ යම් අමාත්‍ය මණ්ඩලයේ පවතින තාක්කල් එයා අගමැති කියලා තමයි තියෙන්නේ. ඉතින් මේ මේ බැලුවාම හිතන්නේ මේක ඉතාමත්ම අසීරු තත්ත්වයක්. මොකද තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීයෙක් නොවුනොත් කියලා කියන්නේ ඉතින් එයාට පාර්ලිමේන්තුවෙන් එළියත් වෙන්න තියෙනවා. ඉතින් තව ඒ කියන්නේ නීතිමය කාරණා නිසා පාර්ලිමේන්තුවෙන් අහකට දාලා මතනේ ප්‍රජා අයිතිවාසිකම් නැති කළා වගේ තත්ත්වයක් වුණොත් තමයි තියෙන්නේ. නමුත් දැනට එහෙම මේ දෙයක් නැති නිසා ඉතින් එවැනි දෙයක් වෙනවයි කියලා කියන්නේ අපිට හිතන්න තියෙන තව සෑහෙන කලක් යන්න පුළුවන්. ඊට අමතරව ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියකින්, ඒ කියන්නේ ඉල්ලා අස්වීමේ ලිපියකින්. ඉතින් දැනට තියෙන දේවල් වල හැටියට ඉල්ලා අස්වුනොත් මිසක් අගමැතිවරයාව ඉවත් කරන්නට බැහැ කියලා තමයි මේ ව්‍යවස්ථාව තියෙන්නේ. ඉතින් ඒ බව මතනේ මේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුත් කීප දිනක්ම පහේ කියලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වයේ තියෙනවා. ඉතින් අපි හිතනවාද දැන් එහෙමනම් ජන අගමැතිවරයාව ඉවත් කරන්න බෑයි කියලා. නමුත් ඒක තමයි නෛතික තත්ත්වය. නමුත් දේශපාලන තත්ත්වය ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඔබ අහන්න පුළුවන් කොහොමද කියලා. අපි හිතමු මේ තමුන්ගේම පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිව්වොත් මේ වැඩි දින කිව්වොත් අයින් වෙන්න කියලා. ඉතින් අන්න ඒක තමයි දේශපාලන බලපෑම කියලා කියන්නේ. අයින් වෙන්නට පුළුවන්. හැබැයි පක්ෂය ඇතුළේ අපි දන්නවා ඒ පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාවේ තියෙන අන්දමට ජන පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරන්නට නම් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩි දෙනාගේ එකඟතාවය එන්න ඕනේ. හැබැයි අපි දන්නවා කෘත්‍යාධිකාර මණ්ඩලයේ වැඩි දිනක ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම පත් කරන ලද්දේ මේ අවස්ථාවටම සූදානම් කරලා තියෙන අය. ඉතින් මේගොල්ලන්ගේ ඡන්දය කවදාකවත් ලැබෙන්නේ නැහැ. නමුත් මේ දේශපාලන බලය කියලා කියන්නේ ලොකු බලපෑමක් ආවොත් ඒ කියන්නේ පක්ෂයත් කඩාගෙන ඉවතට යන සැහැන කණ්ඩායමක් පක්ෂය තුල සිටිනවා නම් එහෙම අන්න ඒ වෙලාවේ මම හිතන්නේ ওই කොයිතරම් නීති තිබුණත් අගමැතිවරයාට තීරණයක් ගන්න වෙනවා මොකද කරන්න කියලා. මොකද එවැනි තත්ත්වයකට ඉඩ දීලා පක්ෂයත් දෙකට කැලනවා දෙකට නෙමෙයි තුනට හතරට කැලනවා මේ අවස්ථාවකට ඉඩ දෙනවා නම් එහෙම මම හිතන්නේ ඒ මහතාගේ ජීවිත කාලය දක්වාම අවසානේ දක්වාම මම හිතන්නේ සෑහෙන දෝෂාරෝපණ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ දේශපාලනඥයෝ එවැනි තත්වයකට ඉඩ දෙන්නේ නැහැ, ඉඩ තියන්නේ නැහැ. ඊට කලින් ඉල්ලාස් වෙනවා. ඉතින් අන්න ඒ එහෙම තමයි මේ ඉල්ලාස් වීමේ ලිපිය එන්නේ සෑහෙන පිටුපස තියෙන බලපෑම වලින්. ඉතින් එවැනි දෙයක් සිදු වෙයිද නැද්ද කියන එක අපි තාම දන්නේ නැහැ. මේ යන කතා බහ මේ ප්‍රමාද වී හෝ ඉදිරියට එයි කියලා අපි බලාපොරොත්තු පුරුදුන කතාව හවල අන්න ඒ තත්ත්වයක් වෙන්නට ඉඩ තියෙනවා අපි අපි ඇත්තටම අපට ඒ තත්ත්වය දෙන්නේ අපි ඔබට කියලා දුන්නේ මේ නෛතික තත්ත්වය තමයි ඉතින් අපි මේ මේ අග්‍රාමත්‍යවරයා අවත් මේ ඉවත් කිරීම කරන්නේ කොහොමද කියන එක බලනකොට අපිට පේනවා මේ ඇමතිවරු ඉවත් කරන්නේ කොහොමද කියන එක ගැනත් තියෙනවා අපි ඒ ගැනත් අපි තව පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා හොඳයි අපි නැවතත් අපි ගීතයකට ගිහිල්ලා අපි සූදානම් කරගන්නම් ඒ තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කරන්නට
ගායන ශිල්පියෙක්ගේ හරි රංගන ශිල්පියෙක්ගේ හරි එහෙම නැත්නම් ඕනෑම නිර්මාණ ශිල්පියෙක්ගේ ප්‍රථම නිර්මාණය සදානුස්මරණීයයි කියලා කිව්වොත් ඒකේ වැරද්දක් නැහැ කියලයි අපිට හිතෙන්නේ. ඒත් සමහර විට ඒ ප්‍රථම නිර්මාණය ඒ ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ හොඳම නිර්මාණය නොවෙන්නත් පුළුවන්. මේ විදිහට කිව්වේ ඇවිලිනු ගිනිදැල් නිවිනිවි යද්දී කියන අමරණීය ගීතය ගයපු මුල් දවසේම ලක්ෂ සංඛ්‍යාත අසන්නන්ගේ හද තුල මුල් බැහැගත් ගීතය. ඒ ගීතය ගායනා කරේ සංගීත නිපුන් සනත් නන්දසිරි. සනත් නන්දසිරිගේ උපන්දිනය යෙදිලා තියෙන්නේ පෙබරවාරි මාසේ. ඉපදිලා තියෙන්නේ 1942 පෙබරවාරි මාසේ 15 වෙනිදා. එක අතකට පුදුමයි. 60-70 දශකයේ පුරා සිංහල සංගීතයේ මිහිරිතම පෙරලිය කළ වික්ටර් රත්නායක සනත් නන්දසිරි දෙදෙනම ඉපදිලා තියෙන්නේ එකම අවුරුද්දේ එකම මාසේ ළඟ ළඟ දවස් දෙකක. නමුත් කටහඬින් ගත්තොත් දෙන්න හාත්පසින්ම වෙනස්. හැබැයි දෙන්නගෙම ප්‍රථම චිත්‍රපට ගීතය තිබුණේ හන්තාන කතාව චිත්‍රපටියේ. එතකොට කොයිතරම්නම් ලස්සන මිහිරි ගීත සනත් නන්දසිරි අතින් ගායනා වෙලා තියෙනවද කියන එක අපිට දැන් මතක් කරගන්න පුළුවන්. අපි සංගීත නිපුන් සනත් නන්දසිරිටත් තවත් චිරාත් කාලයක් නවතම නිර්මාණ කරමින් අප අතර ඉන්න ලැබේවා යයි ප්‍රාර්ථනා කරන අතරම මේ ලස්සන ගීතයට සවන් දෙමු.
අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින් දෙනෙත පියාගෙන කියන්න මුමුණා එක වදනක් හෝ කොල ලෙසින් වෙන කවුරුත් නැහැ අහගෙන ඉන්නේ ඉරහඳ පමණයි කවදත් උන්නේ මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින් එදා මෙන් දකින්න ඇත්නම් මට පෙම්කල මුතු නිසන්සලාවි මා ආගන්තුක ලෙසද පෙනෙන්නේ පුරුදු හඳින් ඇයි හිනා නොවන්නේ මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින් ලෝකය යන්නතක ගමනියත් උන්ති දෙවිය යුවතියක උනාද මගේ පොළඳ හිත මට තිබුණාද ලොවට බයයි ජීවත් වෙන්නේ දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින්
දිනිත පියාගෙන කියන්න මුමුණා එක් වදනක් හෝ කොල ලෙසින් වෙන කවුරුත් නැහැ අහගෙන ඉන්නේ ඉර හඳ පමණයි කවදත් උන්නේ මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින්
අපි ගීතයට කලින් කතා කර සිටියේ මේ අග්‍රාමාත්‍යවරයාව ඉවත් කළ හැකි අන්දම ඇත්තටම බැලුවාම ඉවත් කළ හැකි අන්දමට වඩා මේක තියෙන්නේ ඔහු සිය කැමැත්තෙන් ඉවත් විය හැකි අන්දම විතරයි මේක තියෙන හැටියට ජනාධිපතිවරයාටවත් ලිපියකින් අග්‍රාමාත්‍යවරයාව ඉවත් කිරීමට බෑ ඒක තමයි නෛතික தත්ත්වය නමුත් අපි කිව්වා වගේ දේශපාලන தත්ත්වය ඊට වෙනස් දේශපාලන தත්ත්වයක් මත මේ එලාස්වීමේ ලිපියක් ඉදිරිපත් කිරීමට බලකිරීමක් මන්ත්‍රීවරුන්ට කළ හැකි වෙනවා කොයිතරම් බලවත්කමක් වුණත්. ඉතින් මේ අපි මම කිව්වේ මේ අග්‍රාමාත්‍යවරයාට පස්සේ අමාත්‍ය මණ්ඩලයක අමාත්‍ය කෙනෙක් ඉවත් කළ හැකි අන්දම තමයි මේ ඊළඟට තියෙන්නේ. ඉතින් මේක මේ අවස්ථාවේදී අතරම වැදගත් නොවුණත් මම හිතන්නේ ඔබට දැනගැනීමට මම හිතන්නේ ඒ හොඳයි කියලා. ඉතින් මේ මෙහෙමයි තියෙන්නේ. අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක් අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයාගේ අස්සන යටතේ යවන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවොත් හෝ ස්වකීය අස්සන යටතේ ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අසුවොත් හෝ තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු නොවුවොත් හෝ මිස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේද ඒ තාක්කල් ස්වකීය ධූරය දරන්නේ. ඉතින් අපි ඒක මම හිතන්නේ පැහැදිලි කිව්වොත් එහෙම සිංහල භාෂෙන් කිව්වොත් එහෙම කොටීම කියනවා නම් ඇමති කෙනෙක් ඉවත් කරන නම් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා විසින් යවන ලද ලිපියක් තියෙනවා නම් අමාත්‍යවරයාවත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් තමුන්ගේ ඉල්ලාස්වීමේ ලිපියක් තියෙනවා නම් අමාත්‍යවරයාවට ඉල්ලාස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් නොවුනොත්. ඉතින් මේ තුනක් තියෙනවා මේ ඇමතිවරයෙක් ඉල්ලාස් කරන්න. නමුත් අග්‍රාමාත්‍යවරයාට මම කලින් කිව්වා වගේ දෙකයි තියෙන්නේ. ඒ මේ ජනාධිපතිවරයාගේ අස්සන යටදී යවන ලිපියක් මගින් ඉවත් කිරීම තියෙන ප්‍රතිපාදනය අගමැතිවරයාට නැහැ. ඉතින් මේ ඇමතිවරුන් ඉවත් කිරීම පිළිබඳව ගත්තාම අපි දැක්කා මේ යාපන් රජයේ පසුගිය අවුරුදු තුන ඇතුළත මෙම ව්‍යවස්ථාවේ ධර්ම ව්‍යවස්ථාවේ වගන්ති යටතේ ඇමතිවරුන් තිදෙනෙක්ව ඉවත් කෙරුණා. ඒ තිදෙනා තමයි තිලක් මාරපර මහතා, විජේදාස රාජපක්ෂ මහතා සහ රවි කරුණානායක මහතා. ඉතින් අපි ප්‍රවෘත්ති පත්‍රවලින් දැක්කා මේ ඒ මහතුන්ට ඉල්ලාස් වෙන්නේ කියලා තිබුණා. නමුත් සමහරු ඉල්ලාස් වෙන්නේ නැහැ. සමහරුන්ට ලිපියක් දෙන්නට සිද්ධ වුණා ජනප්‍රතිවරයා අතින් මේ ව්‍යවස්ථාවේ පරිදි අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පිට එයාට ඉවත් වෙන්නට කියලා. ඉතින් අපි හිතනවා ඒක තමයි ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනය මේ ඇමතිවරයා එක ඉවත් කරන්නට. ඉතින් මෙන්න මේ වගේ දැන් තමයි තියෙන්නේ මේ වගේ නීතිමය කරුණු තියෙනවා මේ අවස්ථාවේ සලකා බලන්නට. ඉතින් අපි මම හිතන්නේ දැනට පසුගිය සතියේ සෙනසුරාදා කොමනත් සිගුරාදා දිනකට අපි අපේ හිතේ තිබුණේ නැහැ මෙවැනි තත්වයක් උද්ගත වෙයි කියලා. ඒ මොකද මේ ඡන්දය ඒ වෙලාවේ තිබුණ මැතිවරණය ප්‍රාදේශ සභා මැතිවරණයක් පමණක් නිසා ඒක ඒ තරම්ම මේ ලංකාවේ රජය ඉවත් කිරීමට තරම් බලවත් මැතිවරණයක් නෙමෙයි. ඉතින් ඒක නිසා අපි ඒ වෙලාවේ හිතුවේ නැහැ මෙවැනි තත්වයක් කියලා. නමුත් එවැනි තත්වයක් වෙලා තියෙනවා. හොඳයි, ඉතින් අපි බලමු මේ කොහොමද මේ ප්‍රවෘත්ති පෙරලෙන්නේ කියලා. ඉතින් අතරම කනගාටුයි මේ අද අපි ගැන විරණයක් කිරීමට නොහැකිවීම ගැන. මොකද ඒ ගැන අපිට තොරතුරු නැති නිසා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය හෝ ඊළඟ සතියේදී සෑහෙන පැහැදිලි ප්‍රවෘත්තියක් අපිට කතා කරන්න තරම් තොරතුරු ලැබෙවි. අපි එතකොට මේ අලුත් තත්ත්වය ගැන ඉදිරි සතියෙදී කතා කරමු. හොඳයි, නැවතත් ගීතයක් අසන්නට.
අද වැඩසටහන අවසන් කරන්න අපි තෝරගත්තේ තවත් විශේෂිත වූ පුද්ගලයෙක්ගේ ගීතයක්. ඒ
ආචාර්ය රෝහණ වීරසිංහගේ. ආචාර්ය වික්ටර් රත්නායක සහ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ උපන්දිනය ඇදිලා තියෙන්නේ එකම දවසට. ඒ කියන්නේ පෙබරවාරි 18. වෙනස රෝහණ වීරසිංහයන් වසර 7ක් තරුණයි ආචාර්ය වික්ටර් රත්නායකන්ට වඩා. අපේ රටේ ගීත දහස් ගණනකට අම මියුරු තනු යෙදු සංගීතඥ රෝහණ වීරසිංහයන් සිහි කරලයි අපි මේ ගීතය තෝරගත්තේ. ඔහුට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන ගමන් මහාචාර්ය සුනිල් ආර්යරත්නගේ ගීපද නිර්මාණයක් සංගීතවත් කරමින් රෝහණ වීරසිංහයන් ගායනා කරන්නේ.
බැරි මොහොතක පිහිටට එන්නේ මෞනි පියාණනි ඔබ පමණයි. බුදුන් ළඟට අපගේ දුක දන්නේ මෞනි පියාණනි ඔබ දෙපළයි. නැති බැරි මොහොතක පිහිටට එන්නේ මෞනි පියාණනි ඔබ පමණයි. බුදුන් ළඟට අපගේ දුක දන්නේ මෞනි පියාණනි ඔබ දෙපළයි. ගණනකින් අප නොදුටුවමු උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ. පරාජයෙන් අප අසරණ වූදා රැකවරණයි ඔබගේ සෙවනැල්ලේ. නැති බැරි මොහොතක පිහිටට එන්නේ මෞනි පියාණනි ඔබ පමණයි. බුදුන් ළඟට අපගේ දුක දන්නේ මෞනි පියාණනි ඔබ දෙපළයි. නමට ඇස කඳුළු උනන්නේ ඔබට පමණි මේ සිතිජ වලල්ලේ. සැබෑපෙමත් සෙනෙහසත් ලබන්නේ ඔබේ උතුම් නිය රැස් ගඟුලල්ලේ. නැති බැරි මොහොතක පිහිටට එන්නේ
දැන් එළඹිලා තියෙන්නේ සමුගැනීමේ සහ වෙන්වයාමේ නිමේෂය. අද සීසර ලංකා නවසීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. සමුගැනීමක් කියන්නේ සදාකාලික වෙන්වයාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට සුබරාත්‍රියක්.
පිහිටට එන්නේ මෞනි පියාණනි ඔබ පමණයි. බුදුන් ළඟට අපගේ දුක දන්නේ මෞනි පියාණනි ඔබ දෙපළයි. ගණන